අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ ගුරු ගෙදර හංගින ඕගොල්ලෝ සියලුම දෙනාට ඔන්න අපි අදත් ආවා 10 වසරේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පාඩම් මාලාවේ විද්‍යුත් පැතුරුම් පත්වල 6 වෙනි ඒකකයත් අරගෙන. ඉතින් ඔබ හම්මන අපි ගාල්ල නාගොඩ ජාතික පාසලේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ උගන්නන විබෝධා හන්සිනී සමග ඔබ හම්මෝන මා ගාල්ල වල්පොල ගුණතිලක කණිටු විදුහලේ චතුරිකා ලියන ගමගේ. ඉතින් අද පාඩමට අහන් ඉන්න වෙලාවේ ඕගොල්ලෝ වෙනද වගේම 10 වසරේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පෙළ පොතයි පෑනයි කොලයක් එහෙම ළඟට අරගෙන අපි පාඩේමට ලෑස්ති වෙමු.
විද්‍යුත් පැතුරුම්පත් පාඩම් මාලාවේ 6 වන දිනේ තමයි මේ ආරම්භ වෙන්නේ. අද ඔබ සමග අලුත් පාඩම් කොටසක් කතා කිරීමට අපි සූදානම් වෙන්නේ. මේ ඒකක යටතේ අපි දැනටමත් Microsoft Excel 2010 අතුරු මුහුණත පිළිබඳවත් කෝෂ ලිපිනයන් කෝෂ පරාසයන් පිළිබඳවත් ඉගෙන ගත්තා. මෙම කෝෂ ලිපින හා මෙහෙවන භාවිතයෙන් සූත්‍ර ගොඩනැගීමටත් එම සූත්‍ර ශ්‍රිත භාවිතා කරලා තවත් සංවර්ධනය කිරීමටත් ඉගෙන ගත්තා. හොඳයි, අපි අද අලුත්ම පාඩම් කොටසක් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඒ තමයි සාපේක්ෂ හා නිරපේක්ෂ කෝෂ යොමු.
ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ, ඕගොල්ලෝ මේ විද්‍යුත් පැතුරුම්පත් පාඩම පුරාවටම අලුත් අලුත් වචන ඉගෙන ගත්තා. ශ්‍රිත, කෝෂ, ලිපින වගේ අලුත් අලුත් වචන ඕගොල්ලෝ ඉගෙන ගත්ත නේද? ඉතින් අදත් අපි අලුත් වචන දෙකක් ඉගෙන ගන්නවා, සාපේක්ෂ හා නිරපේක්ෂ කෝෂ. අපි කෝෂ කියන කෑල්ල පැත්තකින් තියලා සාපේක්ෂ නිරපේක්ෂ කියලා අපි එදිනෙදා ජීවිතයේ හඳුන්වන විදිය තහවුරු කරගමුකෝ. මෙන්න මේ සාපේක්ෂතාවය කියලා කියන්නේ සංසන්දනාත්මකව තහවුරු කරගන්න ඕන දෙයක්. ඔයගොල්ලන්ගේ උස, බර, වයස මෙන්න මේවා සාපේක්ෂතාවයට අයිති දේවල්. අනිත් එක තමයි නිරපේක්ෂතාවය. නිරපේක්ෂතාවය කිව්වන් ඕගොල්ලන්ට මතක් වෙනවා ඇති, ඕගොල්ලෝ භූගෝල විද්‍යාවේදී එහෙම ඉගෙනගෙන ඇතිනි පෘථුවියේ නිරපේක්ෂ පිහිටීම. නිරපේක්ෂ කියලා කියන්නේ නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් පෘථුවිය ගත්තොත් අපේ නිරපේක්ෂ පිහිටීම තියෙනවනේ අක්ෂාංශ දේශාංශ. අන්න ඒ විදියට තමයි නිරපේක්ෂභාවය ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපි පාඩමේ ඉස්සරහට ගිහිල්ලා සාපේක්ෂ හා නිරපේක්ෂ කෝෂ පිළිබඳව ඉගෙන ගමුකෝ.
ඔහු දූල පුතාලට වැටහේවි මේ සාපේක්ෂ හා නිරපේක්ෂ කෝෂ යොමු කියන්නේ කොච්චර ලේසි දෙයක්ද කියලා. අපි හොඳින්ම දන්න දෙයක් තමයි කෝෂ ලිපිනයක් කොටස් දෙකකින් සමන්විත වෙන වග.
ඔව්, ඔගොල්ලන්ට මතක ඇත් නේද? අපි පහුගිය පාඩම් පුරාවටම කෝෂ ලිපිනයක් කියන්නේ තීරුවට අදාළ ඉංග්‍රීසි කැපිටල් අක්ෂරයක්, පළමුවත් පේලියට අදාළ අංකය දෙවනුවත් කියලා ඉගෙන ගත්තා.
බොහොම හොඳයි. මෙන්න මේ වගේ තීරු අක්ෂරයකින් හා පේලි අංකයකින් සමන්විත වන කෝෂ ලිපිනයන් අපි හඳුන්වනවා සාපේක්ෂ කෝෂයක් කියලා.
ඉතින් ඉගෙන ගනිපුම දෙයක් නේද ටිකක් බර වචන දාලා හඳුන්වලා දීලා තියෙන්නේ?
ඔව්, අපි දන්න දෙයක් තමයි. නමුත් හඳුන්වලා දීපු නම ටිකක් වෙනස්.
ඇයි ඒකට සාපේක්ෂ කෝෂ යොමුවක් කියන්නේ? සාපේක්ෂ කෝෂ ලිපිනයක් සාපේක්ෂ කෝෂ යොමුවක් කියන එකේ වෙනස මොකක්ද?
අපේ 10 ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පොතෙහි පිටු අංක 229 හි ඉහලින්ම සඳහන් වන උදාහරණයත් සමගින් මෙම කතාවට යොමු වෙමු. අපේ පෙළ පොතේ පිටු අංක 229 ඉහලින්ම උදාහරණයක් නිරූපණය කරලා තියෙනවා. සාපේක්ෂ කෝෂ යොමුවක් කියන්නේ කුමක්ද කියලා අපේ උදාහරණය අරගෙනම සාපේක්ෂ කෝෂ යොමුව පිළිබඳව තමත් හොඳින් වටහා ගනිමු. අපිට යම් ස්ථානයකදී ලබා දෙන සූත්‍රයක් අපි උදාහරණෙ දීලා තිබෙන සූත්‍රයෙන් බලමු. C1 කියන කෝෂයේ සූත්‍රය දීලා තිබෙනවා. දීලා තිබෙන සූත්‍රය තමයි සමානයි A1 එකතු කිරීම B1. සූත්‍රය A1 එකතු කිරීම B1. මෙම සූත්‍රය අපිට පිරවුම් හැඬලය භාවිතා කරලා පිටපත් කිරීමක් කරන්න පුළුවන්. අපි මොකද්ද පිරවුම් හැඬලය භාවිතා කරලා කරන්නේ?
පිටපත් කිරීමක් කරන්න පුළුවන් නේද?
ඔව්. මෙම සූත්‍රය සිරස්ව පිටපත් කළාම, සිරස්ව කියන්නේ තීරුවක් ඔස්සේ පහළට, මෙම සූත්‍රය පිටපත් කළාම ඊට අනුයාතව පේළි අංක වෙනස් වෙනව නම් සහ තිරස්ව පිටපත් කරන විට, ඒ කියන්නේ පේළියක් ඔස්සේ පිටපත් කරන විට ඊට අනුයාතව තීරු අක්ෂර වෙනස් වෙනව නම් අපි ඒක අඳුන්වනවා සාපේක්ෂ කෝෂ යොමුවක් කියලා. ඔපුතේ මෙන්න මේ විදියට සූත්‍රය තීරුවක් ඔස්සේ පහළට පිටපත් වන විට එම අඩංගු කෝෂ ලිපිනවල පේළි අංකය අනුයාතව වෙනස් වෙනව නම් හරි, පේළියක් ඔස්සේ ඉදිරියට යාමේදී කෝෂ ලිපිනවල තීරු අක්ෂරය අනුයාතව වෙනස් වෙනව නම් අපි එවැනි කෝෂ ලිපින සාපේක්ෂ කෝෂ යොමුවක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ දරුවනේ පේළියට හෝ තීරුවට සාපේක්ෂව පිටපත් කරන සූත්‍රයේ කෝෂ ලිපිනය වෙනස් වෙනවා කියන එක. ඒ සිදුවීම සිදුවන්නේ අනුයාත, ඒ කියන්නේ එක ළඟ පිහිටි කෝෂ අතර. හොඳයි, අපි එහෙනම් දැන් ඊළඟ කොටසට යොමු වෙමු. අපි දැන් සාකච්ඡාවට යොමු කරන්න හදන්නේ නිරපේක්ෂ කෝෂ යොමු පිළිබඳව. මෙතනදී අපි නිරපේක්ෂ කෝෂ යොමු වර්ග තුනක් පිළිබඳව කතා කරනවා. අපි කතා කරන පළවෙනි නිරපේක්ෂ කෝෂ යොමු වර්ගය තමයි පේළි නිරපේක්ෂ කෝෂ යොමු. පළවෙනි වර්ගය පේළි නිරපේක්ෂ කෝෂ යොමු. දෙවෙනි වර්ගය තීරු නිරපේක්ෂ කෝෂ යොමු. දෙවෙනි එක තීරු නිරපේක්ෂ කෝෂ යොමු. තුන්වෙන්න පේළි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමු. පේළි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමු.
හරි. අපි කොහොමද මේ නිරපේක්ෂ කෝෂ යොමු හඳුනාගන්නේ?
මෙම එක් එක් නිරපේක්ෂ කෝෂ යොමු වලදී අපි ඩොලර් සංකේතය යොදා ගන්නවා. නිරපේක්ෂ කෝෂ යොමු වලදී අපිට පේන ප්‍රධානම දේ තමයි ඩොලර් සංකේතය. මෙම අවස්ථා තුනේදීම ඩොලර් සංකේතය භාවිතාවන ස්ථානයන් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ තුනේදී එකිනෙකට වෙනස් ස්ථානයන් වල තමයි ඩොලර් සංකේතය භාවිතා වෙන්නේ. අපි දැන් එම අවස්ථාවන් එකින් එක පිළිබඳව සාකච්ඡා කරමු. පෙළ පොතේ අපිට දීලා තිබෙන උදාහරණ සමගින් අපි මෙම නිරපේක්ෂ කෝෂ යොමු පිළිබඳව සාකච්ඡාවට යොමු වෙමු. පළමුවෙන්ම අපි බලමු පේළි නිරපේක්ෂ කෝෂ යොමු පිළිබඳව. 10 ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පෙළ පොතේ පිටු අංක 229 හි 7.34 රූපය මගින් දක්වලා තිබෙනවා පේළි නිරපේක්ෂ කෝෂ යොමු සහිත වැඩපතක්. ඔයාලා ඒකේ බලන්න C1 කෝෂයේ දීලා තිබෙන සූත්‍රය සමානයි A ඩොලර් සංකේතය 1 එකතු කිරීම B ඩොලර් සංකේතය 1 ලෙස. මෙහි ඔයාලා හොඳට බැලුවොත් පේනවා පේළි අංකයට ඉදිරියෙන් තමයි ඩොලර් සංකේතය යොදලා තියෙන්නේ කියලා. සූත්‍රයේ කෝෂ ලිපිනවල පේළි අංකයට ඉදිරියෙන් තමයි ඩොලර් සංකේතය යොදලා තියෙන්නේ. මෙහිදී සිදුවෙන්නේ සූත්‍රය තිරස්ව පිටපත් කරන විට කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඩොලර් සංකේතය පේළි අංකයට ඉදිරියෙන් යොදලා තිබෙද්දී සූත්‍රය පිරවුම් හැඬලය ආධාරයෙන් තිරස්ව පිටපත් කරන විට සූත්‍රයට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මේ තියෙන සූත්‍රයම නැවත නැවතත් පිටපත් වීමයි වෙන්නේ. අපි කලින් සාපේක්ෂ කෝෂ යොමුෙදි කතා කළා වගේම කෝෂ ලිපින අනුයාතුව වෙනස් වෙනවා. මෙහිදී සූත්‍රය සිරස්ව පිටපත් කරන විට අපි අර C1 කෝෂයේ දෙන ලද සූත්‍රය එලෙසම පහළට පිටපත් වෙනවා. කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. එම වැඩපතේ බලන්න C1 කෝෂයේ සූත්‍රය දීලා තිබෙනවා සමානයි A ඩොලර් සංකේතය 1 එකතු කිරීම B ඩොලර් සංකේතය 1 ලෙස. මෙහි පේලි අංකයට ඉදිරියෙන් තමයි ඩොලර් සංකේතය යොදලා තියෙන්නේ. ඔයාලා කෝෂ ලිපිනය දෙස හොඳින් බැලුවෝ සූත්‍රයේ තියෙන පේලි අංකයට ඉදිරියෙන් තමයි ඩොලර් ලකුණ යොදලා තියෙන්නේ. මෙහිදී සිදුවෙන්නේ සූත්‍රය තිරස්ව පිටපත් කරන විට සාපේක්ෂ කෝෂ යොමේදී කතා කළා වගේ කෝෂ ලිපිනය අනුයාතව වෙනස් වෙනවා. මෙහිදී සූත්‍රය සිරස්ව පිටපත් කරන විට අපි අර සී එක කෝෂයේ දෙන ලද සූත්‍රය එලෙසම පහළට පිටපත් වෙනවා. මෙහිදී කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. පෙළ පොතේ උදාහරණය දෙස බැලුවම ඒ හොඳින්ම ඔබට පෙනේවි.
දැන් අපට පැහැදිලි පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක් භාවිතා කරලා පිටපත් සූත්‍රයක් පිටපත් කළාම වෙන දේ.
හොඳයි, අපි ඊළඟට බලමු තීරු නිරපේක්ෂ කෝෂ යොමුව කියන්නේ මොකක්ද කියලා. පේලි නිරපේක්ෂ කෝෂ යොමුව පිළිබඳ හොඳ අවබෝධයක් නැන් දූල පුතාල හැමෝටම ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. තීරු නිරපේක්ෂ කෝෂ යොමුවේදී අපි පෙළ පොතේ තිබෙන උදාහරණයක් උපයෝගී කරගනිමු. 10 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ පෙළ පොතේ පිටු අංක 230හි 7.3.6 රූපයේ දක්වලා තිබෙනවා තීරු නිරපේක්ෂ කෝෂ යොමු සහිත වැඩපතක්. මෙහි ඩොලර් සංකේතය යොදලා තියෙන්නේ තීරු අක්ෂරයට ඉදිරියෙන්. බලන්නේම වැඩපතේ C1 කෝෂයේ තිබෙන සූත්‍රය තීරුවක් ඔස්සේ පිටපත් වන විට, ඒ කියන්නේ පහළට සූත්‍රය පිටපත් වන විට සූත්‍රයේ අඩංගු කෝෂ ලිපිනවල කිසිදු වෙනසක් වෙලා නැහැ. කෝෂ ලිපින සාපේක්ෂ කෝෂ උමේදි වගේම අනුයාතව වෙනස් වෙලා තියෙනවා. නමුත් දුවේ පුතේ C1 සූත්‍රය තිරස්ව පිටපත් වන විට සූත්‍රයට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. C1 කෝෂයේ තිබෙන සූත්‍රයමයි නැවත නැවත පිටවත් වෙලා තියෙන්නේ.
එතකොට තීරු නිරපේක්ෂ කෝෂ යොමුවේදී වෙනස් නොවෙන්නේ පේලිය ඔස්සේ ඉදිරියට යාමේදීද?
ඔව්, තීරු නිරපේක්ෂ කෝෂ යොමුවේදී සූත්‍රය වෙනස් නොවෙන්නේ, හොඳට බලන්න, තීරු නිරපේක්ෂ කෝෂ යොමුවේදී සූත්‍රය වෙනස් නොවෙන්නේ සූත්‍රය පේලිය ඔස්සේ ඉදිරියට පිටපත් කිරීමේදී. ඒ කියන්නේ තිරස් අතට සූත්‍රය පිටපත් කරන විට. පේලි නිරපේක්ෂ කෝෂ යොමුවේදී සූත්‍රය තීරුවක් ඔස්සේ පහළට යන විට නොවෙනස්ව තියෙනවා. ඒ කියන්නේ සූත්‍රය සිරස් අතට පිටපත් වන විට. හොඳයි, එහෙනම් අපි නිරපේක්ෂ කෝෂ ලිපින යටතේ අවසන් වශයෙන් කතා කිරීමට තිබෙන්නේ පේලි හා තීරු නිරපේක්ෂ කෝෂ ලිපින පිළිබඳවයි.
එහෙනම් මේ අවස්ථාවේදී සූත්‍රයේ කෝෂ ලිපිනයේ තීරු අක්ෂරය හා පේලි අංකය යන දෙකම ඉදිරියේම ඩොලර් සලකුණ යෙදිය යුතුයි නේද?
ඔව්, පේලි හා තීරු නිරපේක්ෂ කෝෂ යොමු පිළිබඳව අපි සාකච්ඡා කරමු පෙළ පොතේ දීලා තියෙන උදාහරණ උපයෝගී කරගෙන. 10 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණයේ පෙළ පොතේ පිටු අංක 231හි රූපය 7.3.9 ලබා දීලා තිබෙනවා පේලි හා තීරු නිරපේක්ෂ කෝෂ යොමු සහිත වැඩපතක්. ඒකේ ඔයාලට හොඳින් පේනවා C1 කෝෂයේහි දීලා තිබෙන සූත්‍රය. මෙම සූත්‍රයේහි තීරු අක්ෂරය හා පේලි අංකය යන දෙක ඉදිරියේම ඩොලර් සංකේතය යොදලා තියෙනවා. ඒ සූත්‍රයේ තීරු අක්ෂරය හා පේලි අංකය යන දෙක ඉදිරියේම ඩොලර් සංකේතය යොදලා තියෙනවා. මෙහිදී මෙම සූත්‍රය සිරස්ව පිටපත් කළත් තිරස්ව පිටපත් කළත්, ඒ කියන්නේ තීරුවක් දිගේ පිටපත් කළත් පේලියක් දිගේ පිටපත් කළත් කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. සූත්‍රයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. C1 කෝෂයේ තිබෙන සූත්‍රයමයි නැවත නැවතත් පිටපත් වෙන්නේ.
හරි, අපි දැන් ඉගෙන ගත්තා කෝෂ නිරපේක්ෂ, තීරු නිරපේක්ෂ ඒව දේවල් ඉගෙන ගත්ත නේද? පොඩ්ඩක් මේක සංකීර්ණ වැඩි ඇති අපේ මේ ගුරු ගෙදර හං ඉන්න දූල පුතාලට. අපිට මේක ගානක් මගින් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද තවත් තේරෙන විදියට?
ඔව්, හොඳයි. අපි එහෙනම් අපේ ක්‍රියාකාරකම් අත්පොතේ 13 වෙනි ක්‍රියාකාරකම් වෙත යොමු වෙමු. ක්‍රියාකාරකම් අත්පොතේ 13 වෙනි ක්‍රියාකාරකම්. ඒක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. පුද්ගලික ව්‍යාපාරයක ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳව දත්ත හා තොරතුරු වගේත් දීලා තියෙනවා. එහි ගෙවීම් කරන්නේ කොහොමද? වැඩ කරන පැය ගණනට එක් පැයක් සඳහා රුපියල් 200ක මුදලක් ගෙවීම් කරනවා. එම දත්තය අපිට දීලා තිබෙනවා C1 කියන කෝෂ ලිපිනේ. ඊට අමතරව අපිට එක් එක් පුද්ගලයාගේ වැඩ කරන ලද පැය ගාන දීලා තිබෙනවා. වැඩ කරන පැය ගාන අපිට දීලා තිබෙනවා කෝෂ ලිපින B4 ඉඳලා B8 වෙනකම්. ඒ කියන්නේ B4, B5, B6, B7, B8 කියන කෝෂ ලිපිනවල තිබෙන්නේ එක් එක් පුද්ගලයා එක් දිනයකදී වැඩ කරපු පැය ගණන. ඉතින් අපිට කියනවා ලැයිස්තුවේ පළවෙනියට ඉන්න සීතාගේ ගෙවීම් වල මුළු වටිනාකම සෙවීමට සූත්‍රයක් ගොඩනගන්න කියලා.
හොඳයි, අපි සූත්‍රය ගොඩනගමු බලන්න. කියන්නකෝ බලන්න කොහොමද සූත්‍රය ගොඩනගන්නේ කියලා. අපි දැන් දන්නව නේද? සමාන ලකුණ දාලා B4 දාලා ඒක ගුණ කරන්න ඕන C1 කියන එකෙන්. එහෙම නේද?
ඔව්, මෙහි කෝෂ ලිපින මාරුනාට කමක් නැහැ. ඒ කියන්නේ කලින් කිව්වේ සමානයි B4 ගුණ කිරීම C1නේ. ඒ වෙනුවට සමානයි C1 ගුණ කිරීම B4 ලෙස ලියුවත් නිවැරදි. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලයිස්තුවේ දෙවනියට ඉන්න කමලාගේ ගෙවීම් වල මුළු වටිනාකම සොයන්න අපිට ආයම සූත්‍රයක් ලියන්න කියලා නැහැ. නේද? ප්‍රශ්නේ කියන්නේ සීතාගේ ගෙවීම් වල මුළු වටිනාකම සොයන සූත්‍රයෙන් භාවිතා කරලා, ඒ කියන්නේ පිරවුම් හැන්ඩලය මගින් එය පහළට පිටපත් කරාම අනෙකුත් සමාජිකයන්ගේ ගෙවීම් වලත් මුළු වටිනාකම සොයන්න ඕනි කියලා. ඉතින් එහෙනම් අපි මේ සාකච්ඡා කරපු සූත්‍රය ඒ සඳහා හරියනවද?
අපි බලමු හරියනවද කියලා. හරියනවද මගේ දුවේ පුතේ? නැහැ නේද? මොකද ආයම දෙවෙනි කෙනාට සූත්‍රය පිටපත් කළාම C1 කියන කෝෂ ලිපිනේ වෙනස් වෙනවා නේද? C1 කියන කෝෂ ලිපිනේ නොයනවස්ස තියෙන්න ඕන තීරුවට ඔස්සේ පහළට යන විට නේද?
අන්න හරි පුතේ. C1 කියන්නේ පැයකට දෙනු ලබන මුදල්. ඒ කියන්නේ පැයක් වැඩ කරාම යාට දෙන රුපියල් 200ක මුදලක්. ඒ කියන්නේ C1 කෝෂයේ තියෙන අගය තීරුවස්සේ පහළට පිටපත් කරාම නියතව තියෙන්න ඕනි. අපි එහෙනම් මේ සීතාගේ ගෙවීම් සඳහා ලියන සූත්‍රය නිරපේක්ෂ කෝෂයක් බවට පත් කරගන්න ඕනි. දැන් අපි මොකද කරන්නේ? අපි එහෙනම් ඩොලර් සලකුණ යොදන්න ඕනි. අපි ඩොලර් සලකුණ සූත්‍රයේ කෝෂ ලිපිනවල යෙදිය යුත්තේ කුමන ස්ථානවලද? මම හිතලා බලලා කියන්න බලන්න.
කොහොමද එතෙන්ට මොන ස්ථානයටද එන්න ඕන? අපිට C1 කියන කෝෂයේ තීරුව අක්ෂරය සහ පේලි අංකය යන දෙකම නොයනස්ස තබා ගන්නත් ඕන තීරුව ඔස්සේ පහළට යාමේදී. ඒ නිසා අපි මෙතනදී යොදාගන්නේ පේලි නිරපේක්ෂ කෝෂ යොමු විය යුතුයි නේද? එතකොට සූත්‍රය ලියන්න ඕන සමානයි C ඩොලර් ලකුණ දාලා 1 දාලා ඒක ගුණ කරන්න ඕන B4 කියන කෝෂයෙන්. එහෙම නේද?
ඔව්, බොහොම හොඳයි. පිළිතුර නිවැරදිව ඉදිරිපත් කළා. අපි ප්‍රශ්නයට අදාළව අවස්ථාව හරියට තේරුම් ගන්නව නම් නිරපේක්ෂ කෝෂ යොමු ලිවීම හරිම පහසුයි. සූත්‍රයේ සිරස් අතට පිටපත් වෙන විට කිසිදු වෙනසක් සිදු නොවෙන්න නම් අපි භාවිතා කරන්නේ පේලි නිරපේක්ෂ කෝෂ යොමුව. සූත්‍රයේ තිරස් අතට පිටපත් වීමේදී කිසිදු වෙනසක් සිදු නොවෙන්න නම් අපි භාවිතා කළ යුත්තේ තීරු නිරපේක්ෂ කෝෂ යොමුව. හොඳයි, තවත් ගැටලු විසඳීමෙන් ඔයාලට සාපේක්ෂ හා නිරපේක්ෂ කෝෂ යොමු පිළිබඳ අවබෝධය ලබා ගන්න පුළුවන්.
තවත් ඕගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න ඕන නම් තක්සේරු පත්‍රිකා වලට මාර්ගගතව හෝ භාගත කරගෙන පිළිතුරු ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට තක්සේරු පත්‍රිකා වලට පිළිතුරු ලියන්න වෙන්නේ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් spedusch.lk. මම නැවතත් කියන්නම්, spedusch.lk යන වෙබ් අඩවියේ ඩිජිටල් ප්ලැනට් කියලා ලින්ක් එකක් තියෙනවා. අන්න ඒ ලින්ක් එකට ගියාම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ඒකකයට අදාළ බ්ලොග් පිටුවේ අල්ටිමේට් ICT කියන වෙබ් පුටුවට ඕගොල්ලන්ට යන්න වෙනවා. අපේ මේ පාඩම සම්බන්ධයෙන් ඇති තක්සේරු පත්‍රිකා අන්න ඒ අල්ටිමේට් ICT කියන වෙබ්පිටුවෙන් ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මේ තක්සේරු පත්‍රිකාවලට මාර්ගගතව හෝ බාගත කරගෙන පිළිතුරු ලියලා ඔයාලට ඔයාගේ දැනුම තවත් වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාවක් ගුරු ගෙදර ඇදුරු මඩුල ඕගොල්ලන්ට අවස්ථාව සැලසල දීලා තියෙනවා. ඉතින් මගේ දුවේ පුතේ, අද අපි විද්‍යුත් පැතුරුම්පත් පාඩමේ 6 ඒකකය නිමා කරා. තවත් අලුත් දවසක මේ වගේ තවත් පාඩම් කොටසකින් නැවතත් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.
මුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වී නම් ICT හිස්තැනක්, Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර